අප ඔබ වෙත ගෙන එනු ලබන්නේ සිංහල විෂය පිළිබඳ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය බාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට, ඒ වගේම නාචාදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබෝන් දුවේ පුතේ, එමනම් දයබරසන්නනි, ඔබ අදත් එකතු වෙලා ඉන්නේ FM 107.3 රජරට ගුවන්විදුලියේ ඔස්සේ ක්‍රියාත්මක වෙන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ පාඩම් මාලාවත් සමගින් රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනේ සිංහල විෂයට අදාළ පාඩම හෙළබස් විනිස අදත් ඔබ වෙත සමීප කරන්නයි අපි මේ සූදානම. ඉතින් දුවේ පුතේ, ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය තමයි හෙළබස් විනිස මේ සිංහල පාඩම් මාලාවට ඔබට අවශ්‍ය සංවිධාන දායකත්වය සපයන්නේ. ඒ වගේම තමයි රජරට ගුවන්විදුලිය, රජරට සේවා ගුවන්විදුලියේ ප්‍රධානීතුමා, ඒ වගේම කාර්ය මණ්ඩලය ප්‍රබල සහයෝගයක් සහිතව තමයි මේ වැඩසටහන ඔබ වෙත සමීප කරවන්නේ. ඉතින් අපි පසුගිය ඉරිදා දවසේ උදෑසන ඔබව ව්‍යාකරණ පාඩමකින් මුණ ගැහුණා. ඒ වගේම ගිය සතිය සඳුදා අපි කතා කරේ ඔබගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ 10-11 ශ්‍රේණි සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ මුනිසිරිපා සිබිමින්නේ කියන පාඩම පස්වෙනි පාඩමට අදාළව කරුණු අපි එදා සාකච්ඡා කරේ. ඉතින් දුවේ පුතේ, අපි අදත් ඒ පාඩමේ ඉතිරි කොටස් ඔබට සමීප කරන්න සූදානම් වෙනවා. එම පාඩමේදී අපි මේ පද්‍යපන්තියේ හැඳින්වීම, මේ පද්‍යපන්තියේ රචකයා, මේ පද්‍යපන්තිය නිර්මාණය වීමට අදාළ සාහිත්‍ය පසුබිම වගේ දේවල් සිංහල කවිය සම්බන්ධයෙන් පසුබිම් තොරතුරු ඇසුරින් කාරණා ගණනාවක් එදා කතා කරා. ඒ වගේම තමයි මේ පද්‍යපන්තිය අවසානයේ ඔබට නියමිත ප්‍රශ්න සමූහයක් තිබෙනවා. ඒ ප්‍රශ්න අතරින් ජාතිකාභිමානී සහ දේශානුරාගී අදහස් වඩවන කවි මොනවද කියන එක, එව නැත්තම් මේ පද්‍යපන්තිය තුලින් කතුවරයා උත්සාහ කරන, කවියා උත්සාහ කරන මේ පද්‍යපන්තිය තුලින් ගෙනහැර දක්වන සමාජ පණිවිඩය පිළිබඳව අපි ගිය සතියේ සඳුදා දවසේ රාත්‍රියේ පාඩමේදී ආවරණය කළා. ඉතින් දුවේ පුතේ, මේ සෑම පාඩමක්ම අවසානයේ ඔබට ප්‍රශ්න තිබෙනවා සාහිත්‍ය සංග්‍රහයේ රසාස්වාද ප්‍රශ්න. මේ අභ්‍යාස සඳහා ගැළපෙන ආකාරයට මේ අභ්‍යාසවලට උත්තර ලිවීම සඳහා අවශ්‍ය කරුණු තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මුලින්ම අපි ඊට අදාළ මාතෘකාව ඔබට සඳහන් කරනවා. ඊට පස්සේ ඊට අනුරූපව තමයි අපි අපේ සාකච්ඡාව මෙහෙවගෙන යන්නේ. ඒ නිසා ඔබ පෑනක් කොලයක් අරගෙන මේව සටහන් කර ගැනීම සඳහා සූදානම් වෙනවනම් වඩා හොඳයි දුවේ පුතේ. එතකොට ඔබට ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී මේ උදාහරණ තෝරගන්නේ, විෂය කරුණු තෝරගන්නේ මොන වගේ තැන්වලින්ද කියලා හඳුනගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් දුවේ පුතේ, අද දවසේ මා සාකච්ඡා කරන්න හදන්නේ මේ පාඩමේ මුල් අර්ධය තුලින් මෙම පද්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා කවියා යොදාගෙන ඇති විවිධ කාව්‍ය උපක්‍රම සාකච්ඡා කරන්න. එතකොට මේ පද්‍යපන්තිය මුනිසිරිපා සිබිමින්නේ කියන පද්‍යපන්තිය, එහෙම නැත්නම් දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන පද්‍ය කෘතියෙන් උපුටාගත් මේ සාහිත්‍ය නිදිෂ්ඨය පිළිබඳ විමසා බැලීමේදී එය සඳහා කවිය විවිධ කාව්‍ය උපක්‍රම භාවිතා කරලා තිබෙනවා. මොනවද මේ කාව්‍ය උපක්‍රම කියලා කියන්නේ? කාව්‍ය උපක්‍රම කියලා කියන්නේ කවියෙක් තමන්ගේ කවි පන්තිය රසවත් කිරීම සඳහා භාවිත කරන කාව්‍යාත්මක ශිල්ප ක්‍රමවලට. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් මේ කවි පන්තිය රසවත් කාව්‍ය නිර්මාණයක් ලෙස සමාජගත කිරීම උදෙසා, නැත්නම් රසිකයින්ට දායාද කිරීම උදෙසා භාවිත කරන කාව්‍ය රචනා කිරීමේදී යොදා ගන්නා වූ උපක්‍රම තමයි අපි කියන්නේ කාව්‍ය උපක්‍රම කියලා. එතකොට මේ කාව්‍ය උපක්‍රම හරහා තමයි රසයන් ජනිත වෙන්නේ. කාව්‍ය උපක්‍රම හරහා තමයි රසයන් ජනිත වෙන්නේ. ඒ රසය ප්‍රධාන වශයෙන් දෙආකාරයි. සාමාන්‍යයෙන් කවි පන්තියක් රස විඳීමේදී අපි කියනවා රසය දෙආකාරයි. ඒ තමයි ශබ්ද රසය සහ අර්ථ රසය කියලා. ශබ්ද රසය සහ අර්ථ රසය කියලා කියන්නේ ඕනෑම කවි පන්තියක් රස විඳීමේදී අපිට මේ ශබ්ද කොටාසයන් දෙක කෙරෙහි සංවේදී වෙන්න වෙනවා. එකක් තමයි ශබ්ද රසය, අනිත් එක අර්ථ රසය. එතකොට ශබ්ද රසය ප්‍රධාන වශයෙන් අපට දැනෙන්නේ කනට, ඇසීමෙන්, කියවීමෙන්. ඒ වගේම අර්ථ රසය දැනෙන්නේ අපිට හිතට, නැත්නම් එය විමර්ශනය කිරීමෙන් අපේ බුද්ධිය බුද්ධිමය වපසරිය පුළුල් කරනවා මේක තමයි අර්ථ රසයෙන් සිද්ධ වෙන්නේ. ඒතකොට මේ අර්ථ ශබ්ද සුසංගයෙන් තමයි කවියක සමස්ත රසය නිර්මාණය වෙන්නේ. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් ඕනනම් අපිට කතා කරන්න පුළුවන් මේ කවියක රස පිළිබඳව. ඉතින් මේ පද්‍ය පන්තිය කේන්ද්‍රගත කරගෙන මේ පද්‍ය පන්තිය ඇසුරෙන් අපි මේ පද්‍ය පන්තිය රසය පිළිබඳ විනිශ්චය කිරීමේදී යම් යම් කාරණා ඉස්මතු කරමින් එහෙම නැත්නම් මේ තුල අන්තර්ගත වෙන යම් යම් කාව්‍යමය ගුණාංග පිළිබඳව සඳහන් කරමින් ඔබට කිසියම් දැනුමක් ග්‍රහණය කරගන්න අවශ්‍ය අවකාශය සලසා දෙන්න තමයි මේ වැඩේ උත්සාහ කරන්නේ. ඉතින් දුවේ පුතේ අපි බලමු ප්‍රධාන වශයෙන් මේ පද්‍ය පන්තියේ තිබෙන කාව්‍යමය රසය නැත්නම් කාව්‍යමය අලංකාරයන් නැත්නම් කාව්‍යම උපක්‍රමයන් මොනවද කියලා. පළවෙනියෙන්ම කවියක රසය උත්පාදනය කරන නැත්නම් කවියක ශබ්ද රසය ඉස්මතු කරන ප්‍රධාන ශබ්ද අලංකාර විදි හතරක් තියෙනවා. කවියක ශබ්ද රසය ඉස්මතු කරන ශබ්ද අලංකාර හතරක් තියෙනවා. මේවට අපි කියනවා ශබ්ද රසය ඉස්මතු කරන හිඳ ශබ්ද අලංකාර නැත්නම් ශබ්ද උපක්‍රම නැත්නම් ශබ්ද අලංකාර කියලා තමයි ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ. ශබ්ද රසයක් තමයි ඒ තුලින් ගම්මෙමාන වෙන්නේ. ඒ තමයි විරිත රිද්මය එලිවැට අනුප්‍රාසය. විරිත රිද්මය එලිවැට සහ අනුප්‍රාසය නැත්නම් එලිවැට හෙවත් අපි කියන එලි සමය කියලා. ඒතර මේ හතර තමයි ප්‍රධාන වශයෙන් කවියක ශබ්ද රසය ඉස්මතු කරන ශබ්ද අලංකාර බවට පත් වෙන්නේ. දැන් ඔබ විරිත ගැන ගුත්තිල කාව්‍යයේදී අපි කතා කරලා තිනේ. ඒ වගේම හානාහිය පානාණ්ඩ හැරෙන්දනේකදී කතා කරලා තිනේ. මොකද්ද මේ විරිත කියන්නේ කියලා මේ පාඩම් මාලාව සමග දීර්ඝ කාලීනව හිටපු දරුවෝ දන්නවා. විරිතක් කියන්නේ මාත්‍රා නියමයට පද ගැළපුමට. එහෙම නැත්නම් කවි පදයක පද්‍ය පාදයක වචන අකුරු ගලපන්නේ කොහොමද කියන එක තමයි මාත්‍රා නිසි පරිදි ගැළපීම තමයි අපි කියන්නේ මාත්‍රා නියමයට තමයි අපි කියන්නේ විරිත කියන්නේ. එතකොට මේ පද්‍ය පන්තිය ලියවෙන්නේ මාත්‍රා 12 වසන්ත විරිතේ. අපි කියනවා මාත්‍රා 12 වසන්ත විරිත කියලා. වඩවා ගිය සතියේදී සඳහන් කරා දුවේ පුතේ මේ පද්‍ය පන්ති නම් කරලා තියෙන්නේ දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියලා. ඒකට හේතුව තමයි මේ සාම්ප්‍රදායික දරුණැලවිලි ආකෘතියෙන් තමයි මේ පද්‍ය පන්ති ලියවෙන්නේ. මාතෘත්වයේ පිළිමද හැඟීමක් අම්මා පිළිමද හැඟීමක් දරුණැලිවිලි වලින් ලබා දෙනවා. ඒතර මේ ලංකා මාතාව පිළිබඳව හැඟීමක් ලාංකේය බාල පරම්පරාව තුළ ඇතිකරලීම තමයි මේ පද්‍ය පන්ති අරමුණ බවට පත් වෙන්නේ. හරි. එතකොට මේක ලියලා තියෙන්නේ අර සාම්ප්‍රදායික දරුණැලිවිලි ආකෘතියේ එන මාත්‍රා 12 වසන්ත විරිතේ. ඒ කියන්නේ දුවේ පුතේ මේක සාමාන්‍යයෙන් අපි ගායනා කරොත් එහෙම දොයි 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 බබා බයි 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 බබා අතට වෙරළු ඇහිඳ ගිනේ ඉනට පලා නිලා ගිනේ බරටම දර කඩා ගිනේ ඒ අම්මා විගස කිනේ මුනි සිරිපා සිඹිමින්නේ සමනුලගිරි පෙදෙසින්නේ මද සුලඟයි මේ ඉන්නේ මගේ පුතා නිදියන්නේ මේක තමයි මේ පද්‍ය පන්තිය සඳහා විෂය කරගත්ත නාදමාලා. මේ හඬ මගේ ශබ්දයේ තරම් මනෝරම්ය නැතුව ඇති ඔබට. නමුත් මා උත්සාහ කරේ දුවේ පුතේ මේ නාදමාලාව ඔබට කිසියම් දුරකට ගායනා කරලා පෙන්වන්න නිදර්ශන වශයෙන්. ඉතින් මේක මීට වඩා ලස්සනට කාන්තා කටහඬකින් ගායනා කරන්න තිබුණා නම් හොඳයි. නමුත් අපේ මැදිරිය තුළ ඒ වැඩි පහසුකම් අවම හින්දා මේ කොවිඩ් වසංගතය ඇතුලේ අපි සීමිත පිරිසක් එකතු වෙලා මේ වැඩසටහන කරන හින්දා අපිට ඒ වගේ සම්පත් පුද්ගලයන් යොදා ගැනීම යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවද ඒ පුතේ? අපි ඉදිරි දවසක මේක නැවත කතා කරන දවසක අපි උත්සාහ කරමු මේ වගේ වැඩසටහනක් කරන්න. ඉතින් මම කියන්නට හැදුවේ මේ පද්‍ය පන්තියේ විරිත මාත්‍රා 12 වසන්ත විරිත. වසන්ත විරිත ගොඩනැගෙන්නේ මාත්‍ර 12න් ඒ සාම්ප්‍රදායික දරුණ ලැබිලි ආකෘතියේ විරිතක් මේක දරුණ ලැබිලි ආකෘතිය ලියවෙන්නේ ඒ විරිතෙන් එහෙමනම් ඒකෙන් ඇතිවන ශබ්ද රසය අපිට දරුණ ලැබිලි ගීයක නාදමාලාව සහිත මිශ්‍රිත ශබ්ද රසයක් අපිට දැනෙනවා ඊළඟට දුවේ පුතේ මේකේ රිද්මය ගැන කතා කරනකොට අපි කියනවා රිද්මය නැත්තම් තාලය ඒක බොහොම සමහර තැන්වලදී තියෙනවා මේ රණකාමී හැඟීමක් ඇති කරන රණකාමී හැඟීමක් ඇති කරනවා ඒ කියන්නේ මේක ශ්‍රවණය කරන රසිකයා තුල එහෙම නැත්නම් මේක ශ්‍රවණය කරන අසන කෙනා තුල කිසියම් රණකාමීත්වයක් ඇති කරනවා මොකද ඒකට හේතුව මේකෙන් කියන්නේ අපේ ලංකා මාතාව පරිසුද්ධන්ට යටත් කරගන්න දෙන්නේ නැතුව මේ රට බේර ගන්න ඕන කියන කාරණය එහෙම නැත්නම් විදේශිකයන්ට එරෙහිව අපි සටන් කළ යුතුයි කියන කාරණය ඉතින් ඒකට විශාල පිටිබලයක් ලබා දෙනවා මේකේ තියෙන මේ ශබ්දද්වණිය ඇතුලේ. නැත්නම් මේ රණකාමිය තොය ඇතුලේ. බලන්නකො. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ. සුන්දර සුරඹුන් ගියතේ නැලවෙන බව සිතනු පුත. ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහු. ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතු. එතකොට මේ සම්බන්ධයෙන් සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතයක් තිබෙනවා මේ කියන රණකාමීත්වය මේ කියන හැඟීම අපිට ඇති කරවන අපි මේ වැඩසටහන මැදේදී ඒ ගීතය ශ්‍රවණය කරමු මහින්ද හාමුදුරන්ගේ මේ පද්‍ය පන්ති අසුරෙන් ගීත ගණනාවක් සිංහල පද්‍ය ගීත සාහිත්‍ය තුළ නිර්මාණය වෙලා තිබෙනවා අපි ඒක අසමු ඉතින් මම කියන්න හැදුවේ මේ කවි පන්තියේ රිද්මය තුළ එවැනි විභවයක් එවැනි ශක්තියක් එවැනි අන්තර්ගතයක් තිබෙනවා ඒ තුල අපිට හඳුන ගන්න පුළුවන් මේ කවි පන්තියේ රිද්මය මේ කවි පන්තියෙන් විවරණය කරන අත්දැකීමට සමපාත වෙන විදිහට නැත්නම් මේ පද්‍ය පන්තියට ගැළපෙන විදිහට නැත්නම් මේ අත්දැකීම හා මනවින් ප්‍රතිබද්ධ වෙන විදිහට කවියා භාවිතා කරලා තියෙනවා කියලා කරදර දහසක් හමුවේ ඉන්ටකිනම් සිනාවෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතු ඊළඟට වෙන මේ විදිහට අපිට මේ පද්‍ය පන්තිය තුල අන්තර්ගත රිද්මයානුකූල ලක්ෂණ හඳුන ගන්න පුළුවන්කම තිබේ ඊළඟට පුතේ තුන්වෙනි කාරණේ කවි පන්තියක ශබ්ද රසය ඉස්මතු කරවන තුන්වෙනි කාරණය තමයි එලිවැට හෙවත් එලිසමය කියලා කියන්නේ මේකත් ශබ්දාලංකාර විදියක් මේකත් ශබ්ද රසය ඉස්මතු කිරීම සඳහා තමයි කවිය භාවිතා කරන්නේ ඉතින් මේක මුල මැද අග කියන ත්‍රිවිධ ස්ථානයේම තියෙනවා නම් තමයි ඒක විශිෂ්ටත්වයට පත් වෙනවා කියලා සාමාන්‍යයෙන් කාව්‍ය අලංකරණ වාදීන් හඳහන් කරන්නේ. එතකොට මුල පදය මැද සහ අග කියන ත්‍රිවිධ ස්ථානයේම සමාන අක්ෂර වලින් අවසන් කරන එකට තමයි දුවේ පුතේ අපි කියන්නේ එලි වැට හෙවත් එලි සමය කියලා. ඒතර මේක වැටක් විදිහට තියෙන හින්දා තමයි අර එලි වැට කියලා කියන්නේ නැත්නම් එලි සමය කියලා කියන්නේ. එලිය කියලා කියන්නේ. ඒතර මේ පද්‍ය පන්තියේ බලන්න පළවෙනි කවියේ සිඹිමින්නේ පෙදෙසින්නේ එන්නේ නිදියන්නේ ආදි වශයෙන් හැම වචනයකම අවසාන අක්ෂරය සමානයි. ඒ වගේම දෙවෙනි එකේ බලන්න වේ 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 වේ. තුන්වෙනි එකේ මතේ මොහොතේ අතේ පුතේ. හතරවෙනි එකේ වී වෙවි දෙවි මැනවි. මේ ආදි වශයෙන් සෑම කවියකම අවසානය ඒ කවියේ පද හතරේ අවසානය සමාන අක්ෂරයකින් අවසන් කිරීම තමයි දුවේ පුතේ අපි එලිවැට හෙවත් එලිසමය කියලා කියන්නේ. ඒතර මේ පද්‍ය පන්තියේ සෑම කවියකම ඒ එලිසම අලංකාරය ආරක්ෂා කරගෙන තිබීම ශබ්ද රසය ඉස්මතු කරන ඊළඟ කාරණේ බවට පත් වෙනවා. ඊළඟට හතරවෙනි එක අනුප්‍රාසය. කිසියම් කවියක ශබ්ද රසය ඉස්මතු කරන සිව්වැනි කාව්‍ය උපක්‍රම බවට පත් වෙන්නේ ශබ්ද අලංකාර විදිය බවට පත් වෙන්නේ අනුප්‍රාසය. අනුප්‍රාසය කියලා කියන්නේ දුවේ පුතේ සමාන අක්ෂරයක් හෝ සමාන වචනයක් නැවත නැවත යොදන එකට. සමාන අක්ෂරයක් හෝ සමාන වචනයක් නැවත නැවත යොදනවා නම් පුන පුනා යොදනවා නම් ඒකට අපි කියනවා අනුප්‍රාසය කියලා. ඉතින් මේක බොහෝ දුරට කවියෝ විවිධ අවස්ථාවන් වලදී භාවිත කරනවා. ඔබට මේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ තියෙන පද්‍ය පන්ති පරීක්ෂා කර බැලීමේදී බොහෝ පද්‍ය පන්ති වල මේ කියන ලක්ෂණය අපිට හම්බ වෙනවා. ඉතින් මීට කලින් අපි ගුත්තිල කාව්‍ය පිළිබඳ කතා කරද්දිත් මේ අනුප්‍රාස රසය ගැන කතා කරා. සියලු කවිවල අපි ශබ්දාලංකාර අර්ථාලංකාර පිළිබඳව කතා කරද්දී දුවේ අපිට එන්නේ පොදු ක්‍රමවේදයක්. ඒ පොදු ක්‍රමවේදයට එක් එක් පද්ද පන්තිින් ගලප ගන්න එක තමයි අපි සාමාන්‍ය රසවින්දනයේ සහ ਵਿਚාරයේදී කරන්නේ. එතකොට ගුත්තිල කාව්‍යයේ ශබ්ද රසය ගත්තත් හානාහිය පානාඩ හැරෙන්නනේ පද්ද පන්තියේ ශබ්ද රසය ගත්තත් මුනිසිරිපා සිමිමින්නේ පද්‍යන්තයේ ශබ්ද රසය ගත්තත් මේ ශබ්ද උපක්‍රම ටික එකයි. ඒව සඳහා ගන්න උදාහරණ තමයි එකින් එක වෙනස් වෙන්නේ. නිසා ඔබ සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්න කවි පන්තියක් රස විඳීමේදී ඒ කවි පන්තියේ ශබ්ද රසය අර්ථ රසය ඉස්මතු වෙන තැන් ටික පොදුවේ මතක තියාගන්න පොදු ක්‍රමවේදයකට මතක තියාගන්න උත්සාහ කරන්න දුවේ. හොඳේ. එමනම් ඔන්න අනුප්‍රාසය ගැන කිව්වා. එතන මේකේ අනුප්‍රාසයේ තියෙන තැනක් තමයි මෙන්න මේ කවිය ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ. බලන්න රණ දෙරණ කියනකොට නකාරය පුන පුනා යදලා තියෙනවා. ඒ වගේම ගැටි වැටි කියනකොට එතනත් ටී කියන අක්ෂරය පුන පුනා යොදලා තියෙනවා. ඔන්න එතනත් පුතේ අපි කියනවා අනුප්‍රාස අලංකාර නැත්නම් අනුප්‍රාසය තිබෙනවා කියලා. මේ වගේ උදාහරණයක් ඔබ උදාහරණ යොදනකොට සම්පූර්ණ කවියම හෝ එහෙම නැත්නම් ඒ කවියෙන් කොටසක් කවි පදේ විතරක් නම් ගන්න එපා. වඩා හොඳයි කවියෙන් කොටසක් සඳහන් කළා. එහෙම නැත්නම් ප්‍රධාන මුළු කවියම අරගෙන ඒ අදාළ කාව්‍ය උපක්‍රමයේ විතරක් ඉදිරිගහලා ඉස්මතු කරලා දක්වනවා නම් ඒක වැදගත් වෙනවා. මොකද උදාහරණ යෙදීමේදී ඔබ පැහැදිලි කරන කාව්‍ය උපක්‍රමය සහ ඒකට අදාළ නිදර්ශනය සඳහන් කිරීම ඔබට විභාගෙදී ලකුණු ලැබෙන්න හේතුවක් වෙනවා. එහෙම නැතුව අපි නිකන් ලිව්වට මේකේ අනුප්‍රාසය තියෙනවා කියලා ලිව්වට බෑ. තියෙන්නේ කොයි තැනද? ඒ තැන විවරණය කරන්නේ කුමක් පිළිබඳවද? ඒ රසය කොහොමද ශ්‍රාවකයාට නැත්නම් රසිකයාට දැනෙන්නේ කියන කාරණේ අපි ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ අපි කතා කරේ මේ පද්ද පන්තිය තුළ තිබෙන ශබ්දාලංකාර සහ අර්ථාලංකාර පිළිබඳව කතා කරනකොට මුලින්ම කතා කරේ ශබ්දාලංකාර පිළිබඳව. ප්‍රධාන ශබ්දාලංකාර විදි හතරක් ගැන මම කිව්වා. විරිතට ඕනෑම කවියක් නිදර්ශනයට ගන්න පුළුවන්. මොකද සියලු කවි ලියවිලා තියෙන එකම විරිතෙන් හින්දා නිසා ඔබ කැමති කවියක් ගන්න එකට. ඒ වගේම රිද්මයටත් මම විශේෂිත කාරණා ඉස්මතු වෙන තැන් කිහිපයක් ඔබට සඳහන් කරා. ඒ වගේම එලිවැටට ඕනෑම කවියක් උදාහරණ ගන්න පුළුවන්. ඒ වගේම අනුප්‍රාසයට මා සඳහන් කළ කවිය උදාහරණ ගන්න පුළුවන්. තවත් මේකේ අනුප්‍රාසය තියෙන තැන් තිබෙනවා. එතකොට මේ හැම එකක්ම ඇසුරෙන් ඇති වෙන්නේ ශබ්ද රසයක්. ඒ ශබ්ද රසය ඇති කරවීම සඳහා භාවිත කරන අලංකාර තමයි ශබ්දාලංකාර කියලා කියන්නේ. ඉතින් ඒ තමයි විරිත, රිද්මය, එලිවැට සහ අනුප්‍රාසය කියලා කියන්නේ. ඊළඟට මේ පද්‍ය පන්ති රසවත් කිරීම සඳහා කවිය භාවිත කරලා තියෙනවා අර්ථාලංකාර. අර්ථාලංකාර කියන දුව පුතේ ඒකෙන් ඇති වෙන්නේ අර්ථ රසය. එකෙන් ඇති වෙන්නේ අර්ථ රසයක්, ශබ්ද රසයක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට හින්දි ගීතයක් ශ්‍රවණය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රාථමික රසය තමයි ශබ්දාලංකාරය. ප්‍රාථමික රසය තමයි ශබ්දාලංකාරය. මොකද මේ මනෝරම්ය නාදමාලාවට, මේ මනෝරම්ය හඬට, මේ මනෝරම්ය ශබ්ද සමූහයට අපි සංවේදී වෙනවා. මනෝරම්ය ශබ්ද සමූහයට අපි සංවේදී වෙනවා. ඒකට අපි කියනවා ශබ්දාලංකාරය කියලා. හැබැයි ගීතයේ අර්ථය, ගීතයේ අර්ථය නැත්නම් ගීතයේ අරුත, ගීතයේ පදමාලාවේ තිබෙන වචනාර්ථය ඇසුරෙන් ඉස්මතු වෙන එකට අපි කියනවා අර්ථාලංකාර නැත්නම් අර්ථ රසය කියලා. ඒ අර්ථ රසයේ ඉස්මතු වෙන අර්ථාලංකාර තමයි පුතේ උපමා, රූපක, ව්‍යංග්‍යාර්ථ, වෙනතම් වක්‍රෝක්ති, ධ්වනිතාර්ථ, ස්වභාවෝක්ති වගේ. එතකොට මේ කවියත් ඉස්මහින්ද හාමුදුරුවොත් මේ විදිහේ අලංකාර ගණනාවක් භාවිත කරලා තිබෙනවා. නැත්තම් ශබ්දාලංකාර වගේම අර්ථාලංකාරත් මේ පද්‍ය පන්ති තුළ භාවිත කරලා තිබෙනවා. ඒ තුලින් අපිට අර්ථ රසයක් ඇති කරවීමට උත්සාහ කරලා තිබෙනවා. දැන් බලන්න දෙවෙනි කවිය තියෙනවා මෙන්න මෙහෙම. නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ. එතකොට මෙතන තියෙන්නේ රූපක අලංකාරය. මේ තියෙන්නේ රූපක අලංකාරයක්. නිදහස මහ මුහුදක් වේ. නිදහස කියන එක හරියට මහ මුහුදක් වගේ. නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ. බලන්න එතකොට කවිය කියලා තියෙන කාරණේ මේ පුංචි බාල පරම්පරාව ගැනයි මේ කියන්නේ. නිදහසේ ප්‍රමාණය, නිදහසේ වටිනාකම, නිදහසේ අගය ගැන කියනකොට තමයි ඔහු නිදහස මහ මුහුදක් වේ කියන රූපකය භාවිත කරන්නේ. ඒ වගේම තමයි මේ නිදහස මහා සාගරයක් වගේ විශාල නිදහස ඇරඹෙන්නේ කොතනින්ද? මේ පුංචි දරුවගේ නැත්තම් උල්පත. උල්පත පටන් ගන්න පුංචි තැනකින් මහා සාගරයක් හැදෙන්නේ කුඩා දියවුල්පත් ගණනාවක් එකතු වෙලා. එතකොට ජාතික විමුක්ති අරගලයට එකිනෙකා විසින් දායාද කරන තනි දායකත්වය එකිනෙකා තමන්ගේ මෙහෙවර ඉටු කරපුවාම අර පරදේශක්කාරයන්ට එරෙහිව මහා ප්‍රවාහයක් හැදීමේ හැකියාව තිබෙනවා. පරදේශක්කාරයන්ට එරෙහිව මහා ප්‍රවාහයක් හැදීමේ හැකියාව තිබෙනවා. ඒක පටන් ගන්න පුංචි තැනකින්. පටන් ගන්න පුංචි තැනකින්. අන්න ඒකයි කියන්නේ දුවේ පුතේ නිදහස මහ මොහොඳක් වේ එහි උල්පත පුතනුඹ වේ කියන. ඊළඟට බලන්න තවත් තැනක තියෙනවා ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. ඒතර එතන තියෙන්නේ රූපක දෙකක් ආභව. එතන තියෙන්නේ රූපක දෙකක් ජාතිය කොයි වගේද හරියට ස්වර්ණ විමානයක් වගේ. ආගම මිනි පහනක් වේ. ආගම මැණික් පහනක් වගේ. ඒ නිසා මේ දෙක ආරක්ෂා කරගන්නට මේ පුංචි දරුවා උත්සාහ කළ යුතුයි කියන කාරණේ මේ තුල තිබෙනවා. ඒක තමයි පුංචි දරුවගේ සැබෑ අවශ්‍යතාවය කැපවීම බවට පත් වෙන්නේ කියන එක මෙහිදී සඳහන් කරනවා. ඊළඟට අර්ථරස්සේ ඉස්මතු කරන තවත් අර්ථාලංකාර විදියක් තමයි දුවේ පුතේ මේ ව්‍යංග්‍යාර්ථය නැත්තම් වක්‍රෝත්තිය කියලා කියන්නේ. ව්‍යංග්‍යාර්ථය නැත්තම් වක්‍රෝත්තිය කියලා කියන්නේ. එතකොට මේ පද්දපන්තිය තුලින් පිළිබිඹු කරන්න හදන්නේ රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා ශ්‍රී ලාංකේය දරුවාගේ නැත්තම් ශ්‍රී ලාංකේය පුරවැසියාගේ යුතුකම පිළිබඳව. ඒතර ශ්‍රී ලාංකේය පුරවැසියා කොහොමද මේ රට ජාතිය ආගම බේරා ගැනීමේ කාර්යවලට දායක වෙන්නේ? එහෙම දායක වුණාම ඔහුට මොකද වෙන්නේ කියන කාරණා. දැන් අප දන්නවා බුදුදහමට අනුව පරදේශක්කාරයන් වේවා කවුරු හරි එක්ක යුද්ධ කරන එක පාපයක්. ඒ කියන්නේ තව කෙනෙක් මරණයටපත් කිරීම පාපයක්. ඉතින් ඒ නිසා සටන් කිරීම කියන එක නැත්තම් රණකාමීත්වය කියන එක පාප කර්මයක් විදිහට තමයි බුද්ධ ආගමේ හඳුන්වන්නේ. හැබැයි කවියා මෙතනදී බෞද්ධ භික්ෂුවක් විදිහට කවියා මෙතනදී දේශානුරාගයේ ජාතිකාභිමානයේ වැඩවීම සඳහා ඔහු මේ විදිහේ කාරණයක් කියනවා. ඒ කියන්නේ මේ ව්‍යංග්‍යාර්ථයෙන් කියනවා නැත්තම් වක්‍රෝත්තියෙන් කියනවා මේ රට වෙනුවෙන් යුද්ධ කරන එක පව් නෑ කියන එක. රට වෙනුවෙන් යුද්ධ කරන එක පව් නෑ. ඒක පිනක් සිද්ධ වෙන එකක් සහ ඒක පරලොව ජීවිතයේ සුගතිගාමී වෙන්න හේතුවක් කියලා. බලන්න මෙන්න මෙහෙම කියනවා. ජාතිකරණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ ජාතිකත්වය පිළිබඳව සටනකදී ගැටිලා වැටිලා මැරුණොත් එහෙම සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ අපාගත වෙන්නේ නැහැ. කොහෙද යන්නේ? සුරංගනාවන්ගේ අතේ තමයි නැලවෙන්න වෙන්නේ. සුරංගනාවන්ගේ අතේ තමයි නැලවෙන්න වෙන්නේ. එතකොට ජාතිකත්වය ජාතිකත්වය පිණිස සටන් කරන්නා කිසි විටකත් ඔහු අපාගත වෙන්නේ නැහැ කියන එක ව්‍යංග්‍යාර්ථෙන් කියන. එතකොට මේ පද්දපන්තිය තුල අපිට ඉතාම හොඳින් හඳුනා ගන්න පුළුවන් මේ විදිහේ කාව්‍ය අලංකාර ගණනාවක් තිබෙනවා. හරිද? ඒ වගේම චරිත සංවර්ධනය සඳහා කවියා මේ කවි පන්තියේදී යම් යම් යෙදුම් භාවිතා කරනවා. ඒ වගේම බොහොම ආවේගශීලී හැඟුම්බර භාෂාවක් පාවිච්චි කරනවා. හැඟුම්බර භාෂාවක් පාවිච්චි කරනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව තව දවස් මේ පිළිබඳව කාරණා කතා කරනවා දුවේ පුතේ. චරිත සංවර්ධනය කොහොමද කරන්නේ මේ පද්දපන්ති আদি වශයෙන්. එහෙමනම් ඔන්න අපි මූලික වශයෙන් කතා කරා විරිත රිද්මය එරිවැට අනුප්‍රාසය කියන ශබ්දාලංකාර විදි වගේම උපමා රූපක ව්‍යංග්‍යාර්ථ නැත්නම් වක්‍රෝත්ති කියන අර්ථාලංකාර පිළිබඳව මේ අන්තර්ගතයන් තුල අපිට මේ ප්‍රශ්නයකට උත්තර ලැබීම සඳහා මේ කවියා භාවිතා කරලා තියෙන අලංකාර විදි මොනවද කියලා නැත්නම් කාව්‍ය උපක්‍රම මොනවද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊට අමතරව ඔබ භාෂාව පිළිබඳව කතා කරන මේකේ තියෙන බොහොම කාව්‍යමය භාෂාවක් ගායනා කළ හැකි පද්‍යයක් මේක ගේය පද රචනාවක් මේක. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. තවත් කොටස් තිබෙනවා මේකට. එහෙමනම් දුවේ පුතේ අපි පුංචි ගීතයක් තිබෙනවා මේ පද්දපන්තිය ඇසුරෙන් නිර්මාණය වෙච්ච සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන ඒ ගීතය ශ්‍රවණය කරලා අපි ඊළඟ කොටසට එමු. මේ පද්දපන්තියේ අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරා.
ලක් වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පෙව්වේ උතුම් සදහම්නි පුත නුඹටත් පොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ බඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොවේ මේ ගැන වැඩ කොලොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් මන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් ගත සමය වෙතේ බුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි බලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට කරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් ආටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දසකම් පෑම තමයි දුරු විරුකම් උත්තෙන් දැක හැකිලින්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවතුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ
හොඳයි දුවේ පුතේ එහෙමනම් ඒ ගීතය ශ්‍රවණය කිරීම නතුරුව අපි ඊළඟට යොමු වෙමු මේ පද්‍ය පන්ති භාෂාව සහ මේ පද්‍ය පන්ති තුළින් කොහොමද චරිත සංවර්ධනය සිදු කරන්නේ කියලා ඒ පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කිරීමට වෙනදා වගේම අපේ මැදිරියට මාත් එක්ක සහාය වීමට පැමිණ ඉන්නවා නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාරාචාර්යවරු තිලක් ඒකනායක මහතා තිලක් ඔබට ඒ අවස්ථාව මේ සම්බන්ධයෙන් දරුවන්ට කතා කරන්න.
ඔව් ආයිබන් දරුවනේ දැන් අපි ඔබගේ සාහිත්‍ය පාඩ සංග්‍රහයේ පොතට අදාළව පස්වෙනි පාඩමේ තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඔබට බොහෝ කාරණා මේ සම්බන්ධයෙන් දැන් ඔබ දැනුවත් වුණා මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ අපි කතා කරන කාරණා පද්‍ය පන්තියක් විදියට මෙහි රසය ජනනය කර ගන්න ආකාරයේ මෙන්ම විභාගයේදී අපෙන් අසන යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සකස් කිරීමටත් මේ භාවිත කරන්නේ කොහොමද කියන එක අපේ විශේෂ අවධානයක් විදියට තියෙන්න ඕනේ. මම මේක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ පද්‍ය පන්තියේ භාෂාව සම්බන්ධයෙන්. අපි අහලා තියෙනවා කාව්‍ය නිර්මාණය ගැන කතා කරද්දී කියනවා කවියේ යනු හොඳම වචන හොඳම පිළිවෙලට එදීමයි කියන්නේ. ටිබෙට් ජාතික මහින්ද හම්දුරුන්ගේ මේ පද්‍ය පන්තියත් මේ නිර්වචනයට අනුකූල වෙන එකක්. හොඳම වචන හොඳම පිළිවෙලට යදපු පද්‍ය පන්තියක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. මෙහිදී අපි අපේ අවධානය යොමු කරනවා උන්වහන්සේගේ භාෂා භාවිතයේ යම් යම් විශේෂ කාරණා සම්බන්ධයි. එක කාරණයක් තමයි මේ පද්‍ය පන්තිය ජාතික තොටිල්ල පද්‍ය පන්තියෙන් උපුටාගත්තු කොටසක් තමයි අපි මේ මුනි සිරිපාසි විමින්නේ යන පාඩමේදී අවධානයට යොමු කරන්නේ. එතක අපේ අවධානය යොමු වෙනවා මේ පද්‍ය පන්තියේ තියෙන භාෂා ලක්ෂණ ගැන කතා කරද්දී මූලිකම කාරණය ළමා මනස ආක්‍රමණය කරන්න ළමා මනසට ඉතා හොඳින් සමීප වෙන්න කතුවරයා විවිධ භාෂා උපක්‍රම භාවිත කරලා තියෙනවා කියන එක. මේ භාවිත කාව්‍ය භාවිතයේදී කතුවරයාගේ එක් සුවිශේෂී ලක්ෂණයක් තමයි භාෂාමය හැකියාවක් තමයි ළමුන්ගේ මනස තේරුම් ගනිමින් ඉතාම සරල ස්වරූපෙන් යම් යම් දේවල් පැහැදිලි කිරීම. මෙහිදී කතුවරයා ඉතාම සංකීර්ණ අවස්ථා ළමුන්ට පැහැදිලි කිරීමේදී සරල භාෂාවෙන් තමන්ගේ පද්‍ය පන්තිය අලංකාර කරලා තියෙනවා. දැන් ඔබට ඔබගේ පාඩමේදී මුණගැහෙන මෙන්න මේ කවිය ඉටුකොට කළ යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. දැන් මේ විශාල පණිවිඩයක් ළමා මනසට සමීප කිරීමට කතුවරයා උත්සාහගෙන තිබෙනවා. මේ උත්සාහය භාෂාත්මක විදිහට සරලව තමන්ගේ කාරණය වාර්තා කිරීමට කතුවරයා ගත්ත උත්සාහයක් විදිහට තමා අපට පෙනෙන්න තියෙන්නේ. ඉතින් භාෂාව කොයිතරම් සරලව භාවිත කළත් මේ සරල බව නිසාම අදාළ කරුණ ඉතා මැනවින් පාඨක මනසේ ස්ථාවර කිරීමට කතුවරයාට හැකි වෙලා තියෙනවා. එතකොට දරුවනේ පද්‍ය පන්තියේ භාෂාමය විශේෂතා ගැන සැලකිලිමත් වීමේදී ඔබ හොඳින් මතක තබා ගත යුතු එක් කාරණයක් තමයි කතුවරයා සරල ස්වරූපෙන් තමන්ගේ බස භාවිත කරලා තියෙනවා. ඒ නිසාම ඉතා හොඳින් ළමුන්ට මේ කාරණා සංජානනය කිරීමට කතුවරයා සමත් වෙලා තියෙනවා කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි කතුවරයා සංකල්ප රූපාත්මක බස් වහරක් භාවිත කරනවා. මේ තුලින් ගැඹුරු සංකල්ප ඉතාම හොඳින් දරුවන්ගේ මනසට ඔවුන්ට ග්‍රහණය කරගත හැකි ආකාරයට සමීප කිරීමට කතුවරයා සමත් වී තියෙනවා. දැන් බලන්න මේ කවිය ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් පෙතොත් පුතනුඹ වේ. එතකොට දරුවනේ මේ පද්‍යයේ තියෙන යම් යම් කාරණා ජාතිය පිළිබඳ ආගම පිළිබඳ කාරණා ගැඹුරු කරුණු මේවා. මේ ගැඹුරු කරුණු දරුවන්ට සමීප කිරීමේදී කතුවරයා මේ සංකල්ප රූපාත්මක බස්වහර තුලින් ඉතා හොඳින් දරුවන්ගේ හිතවලට සමීප කිරීමට සමත් වෙලා තියෙනවා. ජාතිය රන් විමානයකටත් ආගම මැණික් පහනකටත් රූපකාරකවත් කිරීමෙන් මතුවන හැඟීමෙන් සිත් පහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තුලින් විශාල අභිමානයක් තමන්ගේ රට ආගම පිළිබඳ දරුවන්ගේ සිත් තුළ ඇති වෙනවා. ඉතින් කතුවරයා භාෂාත්මක විදිහට මේ රූපාත්මක සංකල්ප රූපාත්මක බස්වහර යෙදීමෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉතා හොඳින් ඉටු කර ගන්නවා. දැන් නැවත වතාවක් මම ඔබට මතක් කරලා දෙනවා අපි මේ කතා කරමින් ඉන්නේ මේ පද්‍ය පන්තියේ මුනි සිරිපාසි බිමින්නේ පද්‍ය පන්තියේ විශේෂ භාෂාත්මක ලක්ෂණ පිළිබඳව. එක් කාරණයක් තමයි කතුවරයා ඉතා සරලව භාෂාව භාවිත කරනවා. දෙවෙනි කාරණේ මම සඳහන් කරේ සංකල්ප රූපාත්මක බස්වහරක් කවිය යොදා ගන්නවා කියන කාරණේ. අනිත් වැදගත්ම කාරණේ තමයි කවියා භාෂාව භාවිත කිරීමේදී මේ ගැමියෙකුගේ භාෂා ස්වරූපයෙන් මේ භාෂාව හැසිරීම. මේක විශේෂ කාරණයක් වන්නේ අප මුල පාඩම්වලදී සඳහන් කරා නමේ සඳහන් ආකාරයටම මහින්ද හාමුදුරුව විදේශිකෙක් ටිබෙට් ජාතිකයෙක් මහින්ද හිමි. නමුත් උන්වහන්සේ දෙයේ දරුවන්ට අපේ දරුවන්ට කොයිතරම් සමීපද කියන එක උන්වහන්සේගේ මේ භාෂා හැසිරීමෙන් විශේෂයෙන් ගැමි බස භාවිත කිරීමෙන් හඳුනා ගන්න පුළුවන්. මේ ගැමි බස භාවිතෙන් දරුවන්ගේ හදවතට මෙන්ම බුද්ධියටත් වහා වැටෙන ආකාරයට යම් යම් කරුණු ගොනු කිරීමට කතෝරියා සමත් වෙලා තියෙනවා. ඔබගේ පද්‍යපන්තියේ තියෙන විශේෂ වචන මිතුරු වේයන් පුතේ පලක් නැතේ මගේ පුතා මේ වචන ගැමි භාෂාවේ අපට නිතර ගැමි සමාජයේ නිතර අපට අහන්න ලැබෙන වචන. ඒකම මේ වචනවල කිසියම් හෘදයාංගම බවක් තියෙනවා. ලැබෙදි බවක් තියෙනවා. හිතයිසී බවක් තියෙනවා. මෙන්න මෙහෙම ගැමි බස්වහර ඉතා හොඳින් භාවිත කිරීම නිසා කතුවරයා දරුවන්ගේ හදවතට සමීප වී තියෙනවා. අපි දන්නවා ටිබෙට් ජාතිකයේ මහින්ද හිමි සිංහල සාහිත්‍ය විශේෂයෙන් ළමා සාහිත්‍යයේ පතාක යෝධයෙක් විදිහට තමයි අපි පිළිගන්නේ. සිංහල ළමා කවි නිර්මාණයේදී බොහෝ කවියන්ගෙන් අතපසක් තමයි අපි ළමා කවි නිර්මාපකයන් විදිහට හඳුනා ගන්න. ඒ අතරත් ටිබෙට් හාමුදුරුව විශේෂ චරිතයක් වෙන්නේ මෙන්න මේ කාරණා නිසා. විශේෂයෙන් දැන් මම මේ සඳහන් කරමින් ඉන්න ගැමියෙකුගේ භාෂාව හැසිරීමට උන්වහන්සේට හැකිවීම. කරදර දහසක් හමුවේ ඉන්ටැකිනම් සිනාසෙ වෙවි මද සුළඟයි මේ එන්නේ උඹයි මගේ පුතාවතු. මෙන්න මේ සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන මේ කරුණු කටවහරේ තිබෙන වචන ඉන්ටැකිනම් වැනි වචන කාව්‍ය රසයට පෙරා දක්වමින් කවියේ රසය නොනැසෙන ලෙස ඉදිරිපත් කිරීමට සමත් වීමෙන් මේ කවියාගේ කුසලතාවය මේ පද්‍ය පන්ති ඇසුරින් අපට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට කවියේ සරල භාෂාව සංකල්ප රූපාත්මක බස්වහර මෙන්ම ගැමියෙකුගේ භාෂා ගැමි භාෂා ස්වරූපය අපේ අවධානයට ලක්ුණා. ඊළඟට අපේ අවධානයට යොමු වන තවත් වැදගත් කාරණයක් තමයි කවියා භාවිත කරන ව්‍යංග්‍යාර්ථවත් බස්වහර. ව්‍යංග්‍යාර්ථවත් බස්වහරක් කියලා කියන්නේ වාචාර්ථී ඉක්මවා ගිය බස්වහරකට. මේ ව්‍යංග්‍යාර්ථවත් බස්වහර යෙදීමෙන් කවියෙකුට තමන්ගේ අදහස් තමන්ගේ අත්දැකීම ඉතාම කාව්‍යාත්මකව රසික සිත් තුළ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන්ටත් උන්වහන්සේගේ මේ භාෂාමය හැකියාව විශේෂයෙන් ව්‍යංග්‍යාර්ථවත් භාෂා යෙදුම් නිසා පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ රසිකයාව විශේෂයෙන් මෙහිදී කේන්ද්‍ර වන්නේ ළමුන් ඔවුන්ව අමන්දානන්දයට පත් කරන්න. ඒ විතරක් නෙවෙයි ඒ ඇසුරෙන් ළමා සිත් තුළ රටත් ජාතියත් ආගමත් පිළිබඳ වඩා උස් වූ හැඟීමක් ඇති කිරීමට උන්වහන්සේ සමත් වෙලා තියෙනවා. මේ කවියෙන් ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන් ගියතේ නැලවෙන බව සිතන පුතේ යන කවියෙන් අර මම මුලින් සඳහන් කරපු ව්‍යංග්‍යාර්ථවත් බව ඉතා හොඳින් මතු කරලා පෙන්වන්න පුළුවන්. බෞද්ධ මතය තමා යහපත් දේ කිරීම පින් වැඩෙන පින් අත්වන ක්‍රියාවක් බව. එසේ කිරීමෙන් දෙව්ලෝ උපදින බව අපි විශ්වාස කරනවා. කවිය සඳහන් කරන්නේ රට දෙය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම මේ උතුම් පින්කමක් බව. බලන්න කොයිතරම් ප්‍රශස්ත විදිහට ව්‍යංග්‍යාර්ථයෙන් කතුවරයා මේක දක්වලා තියෙනවද කියලා. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ඒ පූජා කිරීමෙන් මරණයටපත් පසුව දරුවෝ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව කතුවරයා ව්‍යාර්ථයෙන් දක්වා තිබෙනවා. එහෙන් කියවෙනවා සුන්දර දිව්‍යාංගනාවන්ගේ අතේ නැළවීමට නම් රට දය වෙනුවෙන් සටන් කිරීම යහපත් දෙයක් ලෙස කතුවරයා ගොනිත කිරීමට උත්සාහ කරන්නේ මේ කාරණේ. මේ විදිහට ව්‍යංග්‍යාර්ථවත් භාෂා රටාවක් භාවිත කිරීමද මේ පද්‍ය පන්තිය රසවත් එකක් වීමට බලපාලා තියෙනවා. තව එක් කාරණයක් තමයි කතුවරයා සෞන්දර්යාත්මක බස්වහරක් තමන්ගේ කාව්‍ය නිර්මාණය සඳහා යොදාගෙන තිබීම. බලන්න මේ කවිය මුනිසිරි පාසිමිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මේ කවියේ මේ පාද දෙකත් ඊළඟට තවත් කවියක සඳහන් වෙන සීනිදු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිදෙහි එන මේ යෙදුම් වලින් කවියා ඉතා සෞන්දර්යාත්මක සංකල්පනාවන් රසික සිතේ මැවීමට උත්සාහ කරනවා. මුනිසිරි පාසිමිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ සමනොලගිරි සිරසෙන් සිසාරා හමායන නැවුම සුලගේ පහස ළමුන් විඳින බව එමෙන්ම සිනිදු මොලොක් බව මලෙහි පිරිසිදු බව පිනිබිඳෙහි යන ප්‍රකාශනෙන් මලක සිනිදු බව පිනිබිඳක පිරිසිදු බව මේ ළමා මනසත් සමග සංසන්දනය කරන හැටි ඉතාම අපූරුයි. මේ විදිහට භාෂා භාවිතයේදී සරල බව සංකල්ප රූපාත්මක බස් වහර ගැමි බස ව්‍යංග්‍යාර්ථවත් බස දැන් මම සඳහන් කළ සෞන්දර්යාත්මක බස් වහරක් යෙදීම පමණක් නෙමෙයි සාම්ප්‍රදායික ඉදුම්ද තමන්ගේ නිර්මාණය සඳහා එකතු කිරීමට කවියා සමත් වෙලා තියෙනවා. මේක කවියෙකුගේ නිසඟ ප්‍රතිභානය පෙන්වන කාරණයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ගැමි ජනතාව අතර ප්‍රචලිත යුගල පද කවියා මේ කවියට එකතු කරලා තියෙනවා. කාටත් හිමි පොදු දේ නම් නැටි බැරි හිගාව හිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම්. මේ කවිය සඳහන් නැටි බැරි සුරු විරු වැනි යුගල පද කවියේ රිද්මයට ගැළපෙන විදිහට විරිතට ගැළපෙන විදිහට දැක්වීමෙන් කවියා තමන්ගේ අපූර්ව භාෂා හැකියාව ඉතා හොඳින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ විදිහට භාෂාවේ භාවිත සරල බව සංකල්ප රූපාත්මක බස් වහර ගැමි බස් යෙදුම ව්‍යංග්‍යාර්ථවත් භාෂා රටාව සෞන්දර්යාත්මක බස් වහර සාම්ප්‍රදායික යෙදුම් වැනි මේ භාෂා උපක්‍රම භාවිත කිරීම නිසා ඉතාම සරල සුගම සුකනම්ය බස්වහරක් බවට මේ පද්‍ය පන්තියේ බස්වහර සකස් වී තිබෙනවා. මේ නිසාම ජාතික තුටිල්ල පද්‍ය පන්තිය සාර්ථක නිර්මාණයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ ඔබට පුළුවන් බස්වහර පිළිබඳව ඔබගින් අසන රචනා වර්ගයේ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී මම මේ අවධාරණය කරන කාරණා ටික හොඳින් මතක තබා ගන්න. ඒ තමා සරල බස්වහරයේ සරල බව සංකල්ප රූපාත්මක බස්වහර ගැමි බස ව්‍යංග්‍යාර්ථවත් බස සෞන්දර්යාත්මක බස්වහර සාම්ප්‍රදායික යෙදුම් වැනි කාරණා. මෙන්න මේ වට නිදසුන් මේ පද්‍ය පන්තියෙන් උපුටාගෙන ඉතාම නිවැරදි හොඳ පිළිතුරකට ඔබට යන්නට පුළුවන්. නැවත නැවතත් පද්‍ය පන්තිය කියවන්න රස විඳින්න මා මේ සඳහන් කළ කාරණා ඒ තුලින් ඉස්මතු කිරීමට උත්සාහ ගන්න. එවිට ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ මම ඔබගේ අවධානය යොමු කරනවා මේ පාඩමට අදාළව තියෙන තවත් එක් සුවිශේෂී ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ තමයි මේ පද්‍ය පන්තිය කොහොමද ළමුන්ගේ චරිත සංවර්ධනයට දිරි දෙන්නේ පාදක වෙන්නේ. මේ බඳු ප්‍රශ්නයක් ඔබට ආවොත් අපි කොහොමද එවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගන්නේ කියන කාරණේට අදාළව කරුණු කීපයක් සාකච්ඡා කිරීමටයි මම දැන් බලාපොරොත්තු වෙන්නේ. අපි අහලා තියෙනවා පුතේ සාහිත්‍ය ගැන කතා කරද්දී සාහිත්‍ය නිර්මාණයක අරමුණ ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළවර වීම කියන එක. මේක මුනිසිරිපාති නිමින්නේ පද්‍යපන්තියට ඒ විදිහටම අදාළ වෙලා තියෙනවා. කතුවරයා ඉතා විචිත්‍ර ඉතා රසවත් නිර්මාණයක් අපහමුවේ තබනවා. ඒ නිර්මාණයේ හරහා ළමේ කුඩා කාලයේ තුල හැඳින ගත යුතු දැනගත යුතු ආකල්ප සිරිත් විරිත් යුතුකම් වගකීම් වැනි මේ ආවේදන ශාස්ත්‍රයට අයත් අංග පිළිබඳ ඉතා පැහැදිලි ඒ වගේම සරල අවබෝධයක් ලබා දෙනවා. පළවෙනි කාරණේ තමා මේ පද්‍ය පන්තියෙන් කතුවරයා දරුවන් තුල සදාචාරාත්මක චිත්ත වේගීය සංවර්ධනයක් සිද්ධ කරනවා. දැන් මේ කවිය බලන්න. කරදර දහසක් හමුවේ ඉන්ටැකිනම් තිනහ වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජ කැයි සලකනු මැනවි. අපි දන්නවා ජීවිතය ගලාගෙන යන්නේ අටලෝ දහමට මුහුණ දෙමි. මේ ජීවිතයේ සැපමින්ම දුකත් එක විදිහටම තියෙනවා. දරුවන් නිර්මාණය විය යුත්තේ ඔවුන්ගේ සැබෑ පෞරුෂය නිර්මාණය විය යුත්තේ දුකත් සැපත් සතුටින් බාර ගැනීමට පුළුවන් ආකාරයට. සියල්ල සුභවාදී දකිමින් ජීවත් වෙන කෙනෙක් ඇත්ත වශයෙන්ම දෙවි රජෙක් වගේ තමයි. කතුවරයා ළමුන්ගේ හිතේ නිර්මාණය කරන්න පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ චිත්ත ධෛර්යය ආත්ම විශ්වාසය. මෙබඳු ආත්ම විශ්වාසයක් තියෙන ඕනෑම දරුවෙක් ජීවිතෙන් පලා යන්නේ නැහැ. ඉතින් කතුවරයා චරිත සම්වර්ධනයේදී තා හොඳ තැනකින් ප්‍රවේශ වෙනවා. ඒ තමයි සදාචාරාත්මක චිත්ත වේගී සම්වර්ධනයක් දරුවන් තුල නිර්මාණය කිරීම. ඊළඟ කාරණේ තමා කතුවරයා ජාතියේ දරුවන්ට තමන්ගේ රට ජාතිය සහ ආගම පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ලබා දෙනවා. ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකින් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතු. මේ විදිහට රටට ජාතියට ආගමට ඉටු කළ යුතු යුතුකම් ඉටු කිරීමට එය තමන්ගේ වගකීමක් බව දරු පරපුරට කතුවරයා මතක් කරලා දෙනවා. ඒ හරහා ඉතා උසස් මෙහෙවරක් කිරීමේ පුරවැසියෙක් නිර්මාණය කිරීමට තමයි කතුවරයා මේ පද්‍ය පන්ති හරහා උත්සාහ කරලා තියෙන්නේ. අපි දන්නවා අපේ සමාජයේ හිටපු බොහෝ විරුවෝ අනගාරික ධර්මපාලතුමා වලිසිංහ හරිචන්ද්‍රතුමා වැනි ජාති හිතයිසේ විරුවෝ තමන්ගේ යුතුකම මැනවින් ඉෂ්ට කළා. උන්ට බොහෝ අවස්ථාවලදී නිඳා පහස වලට මුහුණ පාන්නට සිද්ධ වුණා. නමුත් ඒ උතුම් අය ඒ උතුම් විරුවෝ එවයින් සසල වුණේ නැහැ. ඒ ගැරහුම් නිඳාවන් ඉවසමින් තමන්ගේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන ගියා. අපි අදත් ඒ උතුම් විරුවෝ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් විදිහට සැලකෙනවා. මේ කවියනොත් එබඳු වීර පුතුන් මේ රටට දායාද කිරීමේ උවමනාවෙන් තමයි කතුවරයා පද්‍ය පන්තියේ මේ අදහස මතු කරලා තියෙන්නේ. ඊළඟට අපි වඩාත් කතා බහ කරන කාරණයක් තියෙනවා සමාජයේ මේ නැටි බැරිකම පිළිබඳව. කතුවරයා ගැන පැහැදිලි කරන්නේ මෙහෙම. කාටත් හිමි පොදු දේ නම් නැටි බැරි හිග අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම්. නැති බැරි ඇති හැකි මේ බෙදීම් ලෝකයේ බොහෝ කාලයක සිට පැවතගෙන එන ක්‍රමයක්. මේ සමාජ ක්‍රමයක තියෙනවා. නැති බැරි අයට ජීවිතයේ බොහෝ බාධා මතුවෙනවා. රටක බහුතරයකට මේක පොදු ඉරණමක්. හැබැයි මේ පොදු ඉරණම ගැන කල්පනා කරමින් ලතවීම නිවැරදි කරුණක් නොවන බව කතුවරයා අපට කවියා අපට අවධානය කරලා තියෙනවා. ධනාත්මක සුභවාදීව මේ බඳව හිතන විශිෂ්ට ළමයෙකු නිර්මාණය කිරීම දරුවෙකු නිර්මාණය කිරීම කවියාගේ ඌමනාව වෙලා තියෙන බව අපට පද්‍යපන්තියෙන් පැහැදිලියි. කතුවරයා අපට කිසියම් කාරණයක් මතක් කරලා දෙනවා. එතම අපි දන්නවා මේ ලෝකයේ සාර්ථකත්වයේ මුඳුන්ට පැමිණලා තියෙන බහුතරයක් මේ නැටි බැරිකම් වැඩගෙන ඉදිරියට ආපු අය බව. කතුවරයා මේ කාරණය තමයි නැවත නැවත අපට මේ මතක් කරන්නේ. නැටි බැරිකම් මෙම පොදු කාරණා. ඒත් වඩාත් වැදගත් කාරණේ තමයි මේ දේ මැඩගෙන දස්කම් පෑම. එතකොට දරුවනේ ඔබට පැහැදිලි චරිත සම්වර්ධනය සඳහා මේ පද්‍ය පන්ති පුරා මොනතරම් කාරණා ගොඩක් කතුවරයා අපට අවධාරණය කරනවද කියන එක. දැන් මම මුලින් කතා කරපු විදිහට සදාචාරාත්මක චිත්ත වේග ඇති කරනවා, උපන් රට ජාතිය පිළිබඳ හැඟීම් සහිත දේශප්‍රේමී වගකීම් සහිත පුද්ගලයන් නිර්මාණය කිරීමට කිසියම් අනුබලයක් සපයනවා. ඒ වගේම අපි ජීවත් වෙන වටපිටාව පිළිබඳ ධනාත්මකව සුභවාදීව හිතන මේ සියලු කරදර වලට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කර ගනිමින් ඉදිරියට යන පුද්ගල චරිතයක් නිර්මාණය කිරීමටත් කතුවරයා මේ අනුබල දෙනවා. ඊළඟ කාරණය තමයි කතුවරයා ඉතාම වැදගත් කාරණයක් අපට මතු කරලා දෙනවා මේ චරිත සම්වර්ධනයට අදාළ. ජීවිතයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට මිතුරන්ගේ බලපෑම, මිතුරු සමාජයන්ගේ බලපෑම ප්‍රබල කරුණක් බව අප ඉතා හොඳින් දන්න කාරණයක්. කතුවරයා මෙහිදී ඒ පිළිබඳවත් තමන්ගේ අවධානය යොමු කරනවා. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක උනත් මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණේ මහත්. අපට කවදාකවත් මේ මිත්‍රත්වයේ කියන සංකල්පයෙන් දුරස් වෙලා ජීවත් වෙන්න බෑ. දූවිල්ල කියලා කියන්නේ කිසිවෙක් නොතකන කිසිදු වටිනාකමක් නැති දෙයක්. දූවිල්ලක් තරම්වත් යන්නෙන් අපි අදහස් කරන්නේ පහත් නොසැලක යුතු මට්ටමේ දෙයක් බව. ඒ කවියා පැහැදිලි කරන්නේ එබඳු කෙනෙක් වුණත්, එහෙම කෙනෙක් වුණත් නොවටිනා කෙනෙක් වුණත් අවංක හිතින් මිතුරු දාමයෙන් බැඳෙනවා නම් එහෙම කෙනෙක් පිළිගැනීම වරදක් නොවන බව. මිත්‍ර වේශයෙන් මිත්‍ර ප්‍රතිරූපකයන් ලෙස ජීවත් වෙන අය ඕනතරම් සමාජයේ අපට හමු වෙනවා. නමුත් සැබෑ මිත්‍රත්වය හඳුනාගත යුතු බව, ඒ තුලින් තමන්ගේ චරිත සම්වර්ධනය කරගත යුතු බව කවියා අපට අවධාරණය කරනවා. මේ තෝරා බේරා ගැනීම සඳහා මිතුරන් කවුද යන්න තෝරා බේරා ගැනීම සඳහා හොඳ ප්‍රවේශයක් කතුවරයා මෙහිදී අපට ලබා දෙනවා. අනිත් කාරණේ තමයි චරිත සම්වර්ධනයේදී ළමයින්ට ළමයින්ගේ මනස, ළමා මනස පිළිබඳ ඉතාම නිවැරදි හැඟීමක් මේ පද්‍ය පන්ති හරහා ලබා දෙනවා. සිනිඳු මොලොක් බව මලෙහි, පිරිසිදු බව පිනිබිඳෙහි, එක් පීමා පුතු ගෙලෙහි අරක් ගනි හැම දිනෙහි. අපි අහලා තියෙනවා හැම වෙලේම ළමයින් උපමා කරන්නේ මල් වලට. කතුවරයත් ළමයිගේ සිනිඳු බව මොලොක් බව මල් වලට උපමා කරනවා. ඒ විතරක් නෙමෙයි පාරිශුද්ධ භාවයේ පිරිසිදු භාවය ඉතා වැදගත් කාරණයක්. ඒ පිනිබිඳකට සමාන කරලා දක්වනවා. මලක් වගේ මොලොක්, පිනිබිඳක් වගේ පිරිසිදු ළමා සමාජයක් තමයි කතුවරයාගේ ප්‍රාර්ථනය. මේ විදිහට බලපුවහම දරුවනේ ඔබට පැහැදිලි වෙනවා ඇති මේ පද්‍ය පන්තිය හරහා චරිත සම්වර්ධනයට අදාළ වෙන බොහෝ කාරණා තියෙනවා. ඉතින් අපි පද්‍ය පන්තිය කියවලා අහලා රස විඳලා විතරක් මදි, විභාගයට අදාළ කරගෙන විතරකුත් මදි, මේ අපේ ජීවිතයටත් ඉතාම සමීප කරගන්න පුළුවන් පද්‍ය පන්තියක් විදිහට නැවත නැවතත් අපි ඇසිය යුතු රස විඳිය යුතු පද්‍ය පන්තියක් බවට අවධාරණය කරමින් අද දවසේ ඔබ සමග ගත කළ වේලාව මෙතනින් අවසන් වන නිසා ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ස්තුතියි.